අලීන චිත්ත ජාතකය.
භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සමයෙහි වීර්යයෙන් පිරිහුණු එක්තරා භික්ෂුවක් අරපයා මෙම ජාතකය දේශනා කොට වදාළසේක.
යටගිය දවස බරණැස් නුවර බඹදත් නම් රජ්ජුරු කෙනෙකුන් රජකම් කරන කාලයෙහි එයට නුදුරුව එක්තරා වඩු ගම්මානයක් පිහිටා තිබුණා. ඒ වඩුවෝ 500ක් දෙනා වාසය කළා. ඔවුන් නුවරින් පිට කැලෑ පෙදෙසට ගොස් ලී දඬු කපාගෙන උත් එයින් නොයෙක් කර්මාන්ත කරමින් ජීවිකාව කරගෙන ගියා. ලී දඬු කපා පටවාගෙන මෙහි ගෙනවිත් මෙහිම සිට වැඩ කරන්නේ කුමකටද? එහි ගොස් එහිම සිට කර්මාන්ත කරමු. මෙසේ කල්පනා කළ ඔවුන් ලී දඬු බහුල පෙදෙසට ගොස් ඒ ප්‍රදේශයෙහිම නිවෙස් තනාගෙන වාසය කරන්නට වුණා. මේ අතර වාරයේ එක් මහ ඇතෙක් ගොදුරු සොයා ඒ තැන හැසිරෙමින් හිටියා. එසේ ඇවිදිමින් සිටියදී දිරාගිය කිහිරි උලක් ඒ ඇතාගේ පයෙහි ඇනුණා. මහත් වේදනාවෙන් පෙළෙන ඇතා තුන් පට අනිමින් වඩුවන් සිටි තැනට අවුත් බිම ඇතගෙන වැටුණා. ඒ බව දුටු වඩුවෝ එතැනට දිව අවුත් ඇත් පයෙහි ඇනුණු උල දැක එය ඇද ඉවත්කොට බෙහෙත් ගල්වා වනය සුවපත් කරන්නට කටයුතු කළා. ඇතා තමාට කළ උපකාරය දැක මේ කළ උදව් උපකාරයට කළගුණ සලකතොත් ඉතා මෙනවයි සිතා එතැන් පටන් වඩුවනට මෙහෙ කරන්නට පටන් ගත්තා. මෙලෙසින් ඇතා දිනපතා ලී දඬු ඇදීම් කොට පෙරලීම් ආදි මෙහෙවර කරන්නට පටන් ගත්තා. එයින් සතුටටපත් වඩුවෝ දවස්පතා ඇතාට බත් පිඬු 500ක් දෙන්නට කටයුතු සම්පාදනය කළා. එහෙත් කල්යත්ම ඇතුගේ සවිබල පිරිහී ගියා. ඉතින් මේ ගැන කල්පනා කළ ඇතා, දැන් මෙහෙවර කරන්නට තරම් සවිබල නැත්තෙමි. එබැවින් උතුම් කුලයෙහි සහජාත පුත්වන ඇත් පැටවාට මගේ මෙහෙවර පවරන්නෙමිය යන තීරණයට එළඹුණා. ඉක්බිති ඇත් පැටවා වඩුවන් ළඟට කැඳවාගෙන ගිය ඇත් රජු, "පුත්‍රය, මා මෙහෙවර කළ පරිදිම මේ වඩුවන් සිත්ගෙන මෙහෙ කරවයි ප්‍රකාශ කළා."
මෙසේ සිය පුතා වඩුවනට පාවා දුන් මහ ඇතා යන්නට ගියා. මහ ඇතා කී විදියට ඇත් පැටවත් වඩුවන්ගේ සිත් දිනාගෙන මෙහෙවර කරන්නට වුණා. මේ ඇත් පැටියා කුඩා වඩු කොල්ලන් සමග එක්ව දිය කෙලියේ යෙදෙන්නටත් වෙනත් කෙලි සෙල්ලම් කරන්නටත් පුරුදු වුණා. ඉතින් මේ ආජානීය හෙවත් උතුම් කුලයේ ඇත්තු ගොඩ මිස දියෙහි මලමූත්‍ර නොකරන්නට පුරුදු වී සිටියා. එක් දිනක් හදිසියේ වට වැස්සකින් ඇත් ඉලත්තියක් දියේ වැටි ගසාගෙන ගොස් ගස් පෙනයක් තුල රැඳුණා. මේ අතර වාරේ බරණැස් නුවර ඇත්කොවූ ඇතුන්නාවන්නට දියට රැගෙන ගියා. එහෙත් ඇත්තු ඇත් ඉලත්තිය ආග්‍රහණය වූ නිසා ගඟට නොබැස සිටියා. ඉක්පිතිව ඇත්කොවූ කරුණු විමසනාදහසින් ඇත් ඉලත්තිය කලවම් කොට ඇතුන්ගේ ඇඟ ඉස්සා. එකල්හි ඇතුන්ගේ සිරුරු සුවඳවත් වුණා. සුවඳවත් ඉලත්තිය ඇඟ වැදගත්තා යයි සිතූ ඇත්තු දියට බැස සතුටින් දිය කෙලින්නට වුණා.
ඇත්කොවෝ ආජානීය ඇතා වඩුගම සිටින බව දැන ඒ බව රජුට කියා මගුලැත්කමට සුදුසු ඒ ඇතා කින්වා ගන්නා ලෙස රජතුමාට සැලකර සිටියා. රජුරුවෝත් ඒ අසා සතුටට පත් වුණා. ඉන්පසුව ඇතා රැගෙන එන අදහසින් ඔරු පාරු සූදානම් කොට වඩුගම දෙසට උඩුගම් බලා යාත්‍රා කරන්නට පටන් ගත්තා. රජතුමා එහි ළඟා වන විට ඇත් පෙටවා සිටියේ දිය කිලිමින්. පෙරහරේ පසඟුතුරු ගොස ඇසුණු ඇත් පෙටවා දියෙන් ගොඩට අවුත් වඩුවන් අසලට ගියා. වඩුවෝ හනික පෙරමගට ගොස් රජතුමා පිළිගත්තා.
දේවයන් වහන්ස, දැවදඩු වමනා වුණා නම් පණිවිඩකරුවකු අත කියා එවන්නට තිබුණා. අපි එතකොට ඔබ වහන්සේට ඒවා සපයනවානේ.
මා මෙහි පැමිණියේ නුඹලාගෙන් දැවදඬු රැගෙන යන්න නොවෙයි. ඇත් රජ වෙනුවෙන් තමයි අද මේ ගමන පැමිණියේ. රජතුමා ප්‍රකාශ කළා.
ඒ ඇසූ වඩුවෝ මෙසේ ප්‍රකාශ කළා. යහපත, ඇත් රජු රැගෙන වඩිනු මැනවි.
රජ්ජුරුවෝ ඇත් පෙටවා ගෙන යන්නට කටයුතු කරන්නයි කියා සේවකයන්ට අණ කළා. එහෙත් ඇත් පෙටවා යන්නට මැලි බව පෙන්වන්නට වුණා. එවිට රජ්ජුරුවෝ ඒ කුමක් නිසාදැයි ප්‍රශ්න කළා.
දේවයන් වහන්ස, මෙතෙක් කල් අප ඔහු රකින්නට වැය කළ මිල බලාපොරොත්තුෙන් විය යුතුයි. වඩුවන් පිළිතුරු දුන්නා.
ඉක්බිති රජ්ජුරුවෝ ඇතුගේ මිල ප්‍රකාශ කරන්නට වුණා. සොඬට ලක්ෂයයි, සතර පයට ලක්ෂයයි, වල්ගයට තවත් එක් ලක්ෂයයි. මෙසේ ලක්ෂ හයකට මිල නියම කොට වඩුවනට ඒ මුදල ගෙවා ඇතුගෙන යන්නට උත්සාහ කළා. එහෙත් ඇතා යන්නට අතිමති කරමින් හැසිරෙන්නට වුණා.
ඊළඟට රජ්ජුරුවෝ වඩුවනට හඳනා පිළි දුන්නා. ඇත් පැටවා ඒත් අතිමති කරන්නට වුණා. එවිට රජ්ජුරුවෝ වඩු බිරින්දෑවරුන් 500 දෙනාටත් පටපිලිත් පරිත්‍යාග කළා. එහෙත් ඇත් පෙටවා අවනත වුණේ නැහැ. තව තවත් අදිමදි කරන්නට පටන් ගත්තා. ඉක්පිතිව වඩුවන්ගේ දරුවනටත් වලලු මාල ආදිය දෙන්නට රජතුමාට සිදු වුණා. ඒ කටයුත්ත සිදු කළායින් පසුව ඇත් පෙටවා වඩුවන් ඔවුන්ගේ බිරින්දෑවරුන් හා දරුවන් දෙස හැරී බලා කිසිවකුගේ ඇනවීමකින් තොරව රජු සමග ගමන ආරම්භ කළා.
මෙසේ රජුරුවෝ ඇතා රැගෙන යන්නට පටන් ගත්තා. අග නගරය දෙව්පුරයක්සේ අලංකාර ලෙස සරසවා මහ පෙරහැරින් ඇතාගෙන ගොස් අභිෂේක කොට මගුල් ඇත් තනතුරෙහි පිහිටුවන්නට කටයුතු කළා. එපමණක් නොව තමාට යම් සැලකිල්ලක් දක්වන්නේද ඇතාටත් එසේම කරන ලෙසට නියෝග නිකුත් කරන්නට රජු පසුබට වුණේ නැහැ.
ඉනික්පිතිව ඇතාත් රජ්ජුරුවෝත් එකිනෙකාට විශ්වාසයෙන් කාලය ගත කළා. මේ ආකාරයට ඇත් රජුගේ ආනුභාවයෙන් රජ්ජුරුවන්ට යෙහෙන් වැංචපෙන්නට පුළුවන් වුණා.
එකල බෝසතාණන් වහන්සේ රජ්ජුරුවන්ගේ අග බිසවුන් කුස පිළිසිඳ දස මසක් සපුරා තිබුණා. ඉක්බිති පුතු උපදින්නට ආසන්නව තිබියදී එක්තරා ව්‍යාධියකින් රජ්ජුරුවෝ මිය පරලොව ගියා. එවිට ඇමතිවරු රජ මල පවත් ඇත් රජුට කීවොත් ඇත් රජු නැසීයේති සිතා ඒ වගක් නොකියාම ඉන්නට තීරණය කළා. මේ බව දැනගත් කොසල් රජුරෝ කාත් නැති රට හේයින් එය මා සතුයයි කියා පැමිණ මේ නුවර වටකොට රාජ්‍යය පවරා දෙව නැතිනම් සටන් හෝ කරවයි කියා බරණැසට හසුන්පත් යවන්නට කටයුතු යෙදුවා.
කොසල් රජු යැවූ හසුන්පත් කියවූ බරණැස් නුවර ඇමතිවරු අංගලක්ෂණ විද්‍යාව දන්නා බමුණු බිසවුන් වහන්සේගේ කුස සිටින කුමරුකු 7 දිනකින් බිහිවන බව කියනවා. එහි නියමතතු දත්කල රාජ්‍යය දෙතොත් හෝ සටන් කරතොත් හෝ බලාගනිමුයි පිළිතුරු දන්වා යැව්වා.
ඒ ඇසූ කොසල් රජුරෝ මැනවි කියා නිහඬව ඉන්නට ගිවිසගත්තා. මේ න්‍යායෙන් 7 දිනක් ගිය පසු බිසවුන් වහන්සේ බෝසත් කුමාරයාණන්ට උපත ලබා දුන්නා. කුමරා උපන් දින පටන් නුවරු කොසල් රජු සමග සටන් වැදුණා. සටන බලවත් වූවත් නිසි නායකයෙකු නැත්තෙන් බලමුළු වලට ටිකින් ටික පසුබසින්නට සිදු වුණා.
සටන් බිමේ පසුබට ඇමතිවරු බිසවුන් හමුවට ගියා.
අමතර බලමුළු නැතිව සටන් කළ නොහැකි. එහෙන් රජුරුවන් මල බවත් රජකුමාරයාණන් උපන් බවත් ඇත් රජුට පවසා සටන් කරමු. ඇමතිවරු බිසවුන් අමතා ප්‍රකාශ කළා.
එබස් ඇසූ බිසවුතුමු යහපතයි කියා බෝසතුන් දුහුල් පටක වැදහොවා ඇතා වෙත ගොස් මෙසේ කියා සිටියා. නුඹ වහන්සේගේ යහළු වූ රජුරුවන් වහන්සේ නැසුණු නියාව නුඹ වහන්සේ ශෝකයෙන් පැලතේ සිතා නොකියා සිටියා. ඒ අවසරයෙන් කොසල් රජුරුවෝ අවුත් නුවර වටකොට සටන් කරනවා. එබැවින් නුඹ වහන්සේගේ යහළු රජුරුවන්ගේ පුතණුවන් මරතොත් නුඹ වහන්සේම මරණු මැනවි. නැවත රාජ්‍යය ගෙන දෙතොත් එසේත් කරනු මැනවි. එසේ කියා බිසවුතුමු බෝසත් කුමරාණන් ඇත් පාමුල තැබුවා.
එවිට ඇත් රාජයාණු කුමාරයාණන් වඩා හිස තබාගෙන හඬා මෑණියන් වහන්සේට පාවා දී සේවාව කරන්නට සිය ගමන ආරම්භ කළා. ඇමතිවරු ඇත් රජුරුවන් සන්නාහ සන්නද්ධ කරවා සරසා සතර වාසල දොර විවර කර දුන්නා. එවිට ඇත් සේනාව බලසම්පන්නව නුවරින් පිටත් වී මහ හඬින් කුංචනාද කොට කොසල් රජුගේ බල පිරිස නොඑක් අත ලුහුබඳවා පළමුව කොසල් රජුගේ බලකොටුව බිඳ රජුරුවන් ජීවග්‍රහයෙන් කෙහෙයෙන් ගෙන අවුත් රාජකුමාරයාණන්ට පෑවා. ඉන්පසුව බොහෝ දෙනා මරන්නට කීවත් ඔවුන් නොමරා මින් මතු මෙවන් දෙයක් නොකරවයි අවවාද දී ඔවුන් කොසල් රටටම පිටත් කරන්නට වැඩ කටයුතු සූදානම් කළා.
සියලු දේ සිතූ පරිදි ඉටු වූයෙන් හැම දෙනාගේම සිත් සතුටටපත් වුණා. බෝසත් කුමාරයාට අලීන චිත්ත යන නාමයත ලබා දුන්නා. එපමණක් නොව සත් හැවිරිදි වියෙහිදි කුමාරයානෝ අභිෂේක කරන්නටද කටයුතු කළා. පසුව මේ පින්වත් අලීන චිත්ත රජුරුවෝ එක් සියයක් රාජධානිවල රජතරුවන්ට නායකව දැහැමින් රජකම් කොට කර්මානුරූපව මිය පරලොව ගියා.
බුදුරජාණන් වහන්සේ මහණෙනි, ඒ ඇත් රාජයාණන්ගේ වෙර බෙලෙන් බිලිඳු කුමාරයනට පවා රාජ්‍යය දෙනු ලැබුවා. එසේ හේින් මහණෙනි, වීර්‍යය කළ යුත්තේමයයි දේශනා කරන්නට යෙදුණා. මේ දේශනාව අවසානයේ වීර්යය අඩු භික්ෂූන් වහන්සේ සියලු කෙලෙසුන් නසා මහා රහත් භාවයට පත් වුණා.
එසමයෙහි ඒ රාජකුමාරයාගේ මෑණියෝ නම් මෙසමයේ මහා මායා දේවින් වහන්සේය. පිය රජ්ජුරුවෝ නම් සුතුවුන් රජතුමානෝය. ඒ ආචානීය ඇත් රාජයා නම් මේ වීර්යයෙන් අඩු භික්ෂුවය. ඒ ඇතුට පිය වූ මහා ඇතා නම් සැරියුත් තෙරණුවෝය. අලීන චිත්ත කුමාරව උපන්නෙම් ලෞතුරා බුදු වූ මම්ම වේදයි බුදුන් වහන්සේ වදාළසේක.
අලීන චිත්ත ජාතකය සරල සිංහල බසින් රචනා කළේ ආචාර්ය W.A. අබේසිංහ.
ඉදිරිපත් කළේ වත්සලා සමරකෝන් උපුල් රංජිත් හේවාවිතාන ගමගේ.
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයීය ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ සහ කොළඹ විශ්වවිද්‍යාලයීය සමකාලීන ඉන්දියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ නිෂ්පාදනයකි.